ඔබරැඳ සිරින්නේ SBS සිංහල සේවය සමකෙන් වැඩිතුර තොරතුරු දැනගැනීමට පිවිසන්න sps.com.au/සිංහල වෙපඩවයට
SBS World News ජාතික සහ අන්තර්ජාතිකව ඔබට වැදගත්වන ප්‍රවෘත්ති සැනින් සමීප කරයි.
හොදෑමනම් මේ සිකුරාදා දවසේදීත් අපි යොමු වෙන සූදානම් වෙන්නේ සමස්ත ලෝකයේ විවිධ රටවලින් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වුණ වැදගත් ඒ වගේම සුවිශේෂී තොරතුරු ගැන අවධානයක් යොමු කරන අපේ SBS සිංහල සේවයේ ලෝවටා විශේෂාංගයට. මේ සඳහා ශ්‍රී ලංකාවේ සිට සුපුරුදු ලෙසින් අද දවසේදී තවත් සමග සම්බන්ධ වෙලා සිටිනවා ප්‍රංශ පුවත් සේවයේ ශ්‍රී ලංකා ශාඛාවේ ප්‍රධානී මාධ්‍යවේදී අමල් ජයසිංහ මහතා. අපි එහෙමනම් බලමු මේ සතිය පුරා ලෝකයේ විවිධතින් වාර්තා වුණු උණුසුම් තොරතුරු මොනවද කියලා. අයිබුවන් අමල් සුබෝදයසන.
අයිබුවන් නිපුණ.
හොඳයි අමල්, දැන් මේ ගාසා තීරයේ ප්‍රාණපකරුවන් නිදහස් කිරීම හා සම්බන්ධයෙන් වන සටන් විරාමයක් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් කෙටුම්පත් කර ඇති බවට ඇමරිකානු රාජ්‍ය ලේකම් ඇන්ටනී බ්ලින්කන් පවසනවා. ඉතින් මැද පෙරදිග සංචාරයක නිරතව සිටින අතරතුරදී තමයි ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා මේ බව හෙළි කිරීම සිද්ධ කළේ. අපි එතනින් අද අපේ කතා බහ පටන් ගමු අමල්.
ඔව්, මේක නිපුණ ඇත්තටම වැදගත් අලුත් ප්‍රවණතාවයක් මේ මැද පෙරදිග දැන් ඇති වෙලා තියෙන අර්බුදය සම්බන්ධයෙන්. විශේෂයෙන්ම ඇමරිකාව සෑම අවස්ථාවකදීම ඉස්රායලයට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ යෝජනාවක් ගෙනාවපු හැම අවස්ථාවකම එක්කෝ ඒ යෝජනා කඩප්පල් කරන්නට හෝ එහෙම නැත්නම් ඒවට එරෙහිව තමන්ගේ නිෂේධ බලය පාවිච්චි කරන්නට කටයුතු කළ තිබුණා. දැන් මේ අවස්ථාවේ විශේෂත්වය තමයි සටන් විරාමයක අවශ්‍යතාවය සඳහා යෝජනාව ගෙනෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඉතින් ඇන්තනි බ්ලින්කන් විදේශ ලේකම්වරයා සඳහන් කළා තියෙන්නේ ඔහු මේ ඇමරිකාව බලාපොරොත්තු වෙනවයි කියලා සටන් විරාමයක් ඇති කරලා ඉස්රායලයට බල කරලා සටන් විරාමයක් සඳහා ඒ සටන් විරාමය ප්‍රාණඅපකරුවන් ඉස්රායලය ප්‍රාණඅපකරුවන් දැනට හමාස් සංවිධානයේ පැහැරගෙන ඉන්න ඒ ප්‍රාණඅපකරුවන්ව මුදා ගැනීමේ කටයුත්ත වෙනුවෙන් මේ විදිහට සටන් විරාමයකට යන්න ඕනේ කියන කාරණාව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මණ්ඩලයේ යෝජනාවක් හැටියට සම්මත කරගන්න ඔහු බලාපොරොත්තු වෙනවයි කියලා.
ඔමල්, ඒ වගේම දැන් අපි දන්නවා මේ පහුගියදා රුසියානු ජනාධිපතිවරණය පැවැත්වුණා. මේකෙන් රුසියානු හිටපු ජනාධිපතිවරයා ව්ලැඩිමීර් පුටින් තමයි නැවතත් වැඩි ඡන්ද ප්‍රතිශතයකින් තේරීපත් වුණේ. කොහොම නමුත් මේ ජයග්‍රහණයට බටහිර රටවල් බොහොමයක් තමන්ගේ විරුද්ධත්වය ප්‍රකාශ කරද්දී චීනය වගේම ඉන්දියාව ඇතුළු රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ගේ මිත්‍ර පාක්ෂික රටවල් පස්වන වරටත් බලයට පත්වීම ගැන ඔහුට සුබ පැතුම් එක්කලා. අපි මේ ගැන කතා කරමු.
ඔව්, මෙතන නිපුණ පුටින් ජනාධිපතිවරයා මේ මැතිවරණයේදී 87%කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන තමයි පස්වෙනි වතාවටත් රුසියාවේ ජනාධිපති හැටියට තේරීපත් වෙන්නේ. මෙතනදී බටහිර රටවල් බොහොමයක් මේ වෙනකොට මේ පුටින්ගේ පස්වෙනි වාර ධූරයේ කටයුතු ආරම්භ කිරීම නැත්නම් මේ මැතිවරණයේදී ඔහුගේ ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් දැඩි විවේචන ලක් කරලා තියෙනවා. විශේෂම මේ මැතිවරණය ප්‍රජාතන්ත්‍ර විරෝධී කාරණාවක් හැටියට ඔවුන් හඳුන්වලා තියෙනවා. නමුත් චීනය, විශේෂම චීනය සහ ඉන්දියාව මේ අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයාගේ මේ ජයග්‍රහණය පැසසුමට ලක් කරලා ඔහුට සුබ පතලා තියෙනවා. ඒ එක්කම අපි බැලුවොත් අප්‍රිකානු කලාපේත් බොහෝ රටවල් මේ අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයාට සුබ පතලා තියෙනවා. ඒ වගේම ලතින් අමරිකානු ප්‍රදේශයේ බැලුවත් වෙනිසුවෙලාව වගේ රටවල් වලින් මේ වෙනකොට පුටින් ජනාධිපතිවරයාට ඔවුන්ගේ සුභාසින්සන ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් යුරෝපා සංගමය මුළු රටවල් 27ම එකතු වෙලා ඔවුන් නිවේදනයක් නිකුත් කළා. මේ නිවේදනයේදී ඔවුන් සඳහන් කළේ රුසියාව තමන්ගේ ජනතාවට හරි ආකාරයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව නායකයෙක් තෝරා ගන්න අවස්ථාවක් ලබා දුන්නේ නැහැ කියලා. ඒ එක්කම යුරෝපා සංගමය බොහොම දැඩි ලෙස විවේචනයට ලක් කරලා තියෙනවා රුසියාව මේ මැතිවරණය තමන් යුක්‍රේනෙන් අත්පත් කරගත්ත ප්‍රදේශවලත් මැතිවරණය පැවැත්වීම ගැන. ඉතින් ඒ විදිහට බලහත්කාරයෙන් අනිකුත් රටකින් අල්ලාගත්ත ප්‍රදේශයක ජනාධිපතිවරණයක් පවත්වලා ඒකේ ප්‍රතිඵල වලිනුත් පුටින් ජනාධිපතිවරයා ජයග්‍රහණය කළා කියලා ඒ ප්‍රකාශයට පත් කිරීම යුරෝපා සංගමයේ රටවල් 27 ඒකමතිකව බොහොම දැඩි ලෙස ඒක විවේචනයට ලක් කරලා තියෙනවා. එක්කම බැලුවොත් ඇමරිකා එක්සත් ජනපදය ඉතින් සුපුරුදු පරිදි ඔවුනුත් මේ අවස්ථාවේදී පුටින් ජනාධිපතිවරයාගේ මේ පස්වැනි වතාවට තේරී පත්වීම බොහොම දැඩි ලෙස විවේචනට ලක් කරලා තියෙනවා. නමුත් මෙතනදී කලින් කිව්වා වගේ ඉන්දියාව චීනය වගේ රටවල් වලින් ඔහුට සුභාසිංසන ඉදිරිපත් කරලා තියෙනවා. ඉතින් පුටින් ජනාධිපතිවරයා මේ අනුව විපක්ෂයේ කිසිම අභියෝගයකට මුහුණ නොදී මෙතනදී ප්‍රබල විපක්ෂයක නැති වටපිටාවක නැවතත් රටේ ජනාධිපති වෙන්න අවස්ථාව ලැබිලා තියෙනවා.
දැන් මේ අතරතුරේ රෝහිණියා සරණාගතයන් රැගත් බෝට්ටුවක් පහුගිය දානතුරට ලක්වුණා. කොහොම නමුත් ඉන්දුනීසියානු බලධාරීන් බ්‍රහස්පතින්දා දවසේදී අවම වශයෙන් රෝහිණියා සරණාගතයන් 69 දෙනෙකුවත් මේ අනතුරෙන් බේරාගෙන තියෙනවා කියලා තමයි සඳහන් වුනේ. මේ සිදුවීමේ අලුත්ම තත්ත්වය මොකක්ද?
නිපුණ, දැන් 2015ට පස්සේ වැඩිම සංඛ්‍යාවක් රොහිණියා සරණාගතයන් ඉන්දුනීසියාවට පැමිණීමේ ප්‍රවණතාව පහුගිය මාස කිහිපයේදී දකින්නට පුළුවන් වුණා කියන කාරණාව තමයි සඳහන් වෙන්නේ. ඉතින් මේ විදිහට මේ බෝට්ටු මගින් මියන්මාරයෙන් පිටවෙලා නීති විරෝධී සංක්‍රමණිකයන් හැටියට ඉන්දුනීසියාවට පැමිණෙන මේ පුද්ගලයන් සම්බන්ධයෙන් ඉන්දුනීසියානු බලධාරීන් ඒ ගැන සෙවිල්ලෙන් ඉන්න අවස්ථාවකට තමයි ඔවුනට දකින්න ලැබුණේ. මේ සතියේ යාත්‍රාවක් විපතට පත් වෙනවා. රොහිංග්‍යා සරණාගතයන් 150ක් විතර පමණ රැගත් යාත්‍රාවක් අනතුරට ලක් වෙන බව ඔවුන් නිරීක්ෂණය කරලා තිබුණා. ඉතින් මේ යාත්‍රාවෙන් ඔබ කිව්වා වගේ 69 දෙනෙක් නිරුපද්‍රිතව බේරා ගැනීමට හැකි වුණයි කියලා වාර්තා වෙනවා. අනෙකුත් මේ බෝට්ටුවේ හිටපු අනෙකුත් සරණාගතයන්ට වෙච්ච දෙයක් පිළිබඳ තවම නිශ්චිත තොරතුරක් නැහැ. ඉතින් මේ සහන සේවකයන් විශ්වාස කරනවා බොහෝ වෙලාවට 50කට අධික සරණාගතීන් පිරිසක් ජීවිතක්ෂයට පත් වෙන්නට ඇති කියලා. ඔවුන්ගේ මලසිරුරුවත් සොයා ගැනීමට තවමත් හැකි වෙලා නැහැ. ඒකම මේ විපතට පත්වෙච්ච යාත්‍රාවට ආධාර උපකාර කිරීමට, එහෙම නැත්නම් මේ ඒ යාත්‍රාවෙන් දිවි ගලාගත් අයව බේරා ගැනීමට ඒ ආසන්නයට ගිය තවත් යාත්‍රාවක් අනතුරට පත්ුණයි කියලා වාර්තා වෙනවා. ඉතින් මෙතනදී ඉන්දුනීසියානු බලධාරීන් සඳහන් කරලා තිබුණේ ඉතාමත්ම අනාරක්ෂිත ලෙස මේ විදිහට රොහිණියා සරණාගතයන් තමන්ගේ රටට පැමිණීම මේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ ඉඳලා වැඩි ප්‍රවණතාවයක්, ඉතාමත්ම සීග්‍රයෙන් මේ සංඛ්‍යාව වැඩි වෙනවයි කියලා, විශේෂයෙන්ම දැනට දිවි ගලවාගෙන ඉන්දුනීසියාවට පැමිණිච්ච පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1700කට වැඩි කියලා සඳහන් වෙනවා. විශේෂයෙන්ම මේ නොවැම්බර් මාසේ දිහා බලපුවාම මේක 2015ට පස්සේ, ඒ කියන්නේ පහුගිය අවුරුදු 9කට පස්සේ නැවතත් මේ සරණාගතීන් ඉන්දුනීසියාව පැත්තට පැමිණීම වැඩි වෙලා කියලයි වාර්තා වෙලා තියෙන්නේ.
ඔනෑමල් දැන් පහුගිය බදාදා ඇමරිකානු හිටපු ජනාධිපතිවරයා ඩොනල්ඩ් ට්‍රම්ප්, ඕස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍යවරයෙක් වන කෙවින් රට්ට අපහාසාත්මක ප්‍රකාශ සිදු කළා කියලා වාර්තා වුණා. මාධ්‍ය සාකච්ඡාවකට සහභාගී වෙමින් ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළේ තමන් යලිත් බලයට පත් වුණොත් මේ වෙද්දී ඇමරිකාවේ සිටින ඕස්ට්‍රේලියානු තානාපතිවරයා කෙවින් රඩ් එම තනතුරෙන් පවා ඉවත්වීමක් සිදුවිය හැකියි කියන කාරණාව. කොහොම නමුත් මේ ප්‍රකාශයත් එක්ක ඕස්ට්‍රේලියාව එහෙම වෙනසක් සිදු වෙන්න ඉඩ තියන්නේ නැහැ කියන දේ තදින්ම අවධාරණය කරා. ඉතින් මේ තත්ත්වය මොන වගේ දමල් දැන්?
ඔව්, මෙතන නිපුණ ඇත්තටම ඩොනල්ඩ් ට්‍රම්ප් රූපවාහිනී නාලිකාවක සම්මුඛ සාකච්ඡාවකට සහභාගී වෙමින් ඔහු කෙවින් රඩ් ඔස්ට්‍රේලියානු හිටපු අග්‍රාමාත්‍යවරයා දැනට ඔස්ට්‍රේලියානු තානාපති වොෂිංටන් නුවරින් තානාපති හැටියට කටයුතු කරන කෙවින් රඩ් සම්බන්ධයෙන් අපහාසාත්මකව කරුණු දක්වලා තිබුණා. මෙතනදී ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කළ තිබුණා කෙවින් රඩ් කියන්නේ එතරම් දක්ෂ පුද්ගලයෙක් නෙවෙයි, he is not the best bulb කන් වගේ කතාවක් ඔහු සඳහන් කරලා තිබුණා. ඉතින් ඒ එක්කම කෙවින් රඩ් මේ තනතුරේ වැඩිකල් ඉන්නේ නැහැයි කියන අනතුරු ඇඟ මොකුත් ඩොනල්ඩ් ට්‍රම්ප් කරලා තිබුණා. මේකට මේ වෙනකොට මේ සම්බන්ධයෙන් ස්ටේට් ඩිපාර්ට්මන්ට් එක විසින් නිවේදනයක් නිකුත් කරලා තිබුණා. ඔවුන් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශය තරයේ ප්‍රතික්ෂේප කළා. ඊට අමතරව රාජ්‍ය දෙපාර්තමේන්තුවේ බර්ඩන් පටෙල් කියන පුද්ගල සඳහන් කරලා තිබුණා කෙවින් රඩ් කියන්නේ ඔස්ට්‍රේලියාවත් ඇමරිකාවත් අතර ද්විපාර්ශික සම්බන්ධතාවයන් ගැන සලකා බලද්දී ඉතාමත්ම වැදගත් චරිතයක්. ඔහුගේ විශේෂත්වය වෙලා තියෙන්නේ ඔහු රිපබ්ලිකන් පක්ෂත් ඒකම ඩෙමොක්‍රටික් පක්ෂත් කියන මේ ඇමරිකාවේ ප්‍රධාන පක්ෂ දෙකේම නායකයන්ගේ පැසසුමට ලක්වෙච්ච රාජතාන්ත්‍රිකයෙක්ය. ඒ නිසා ඔහු ඔහු ගැන විශාල පැහැදීමක් වොෂිංටන් බලධාරීන්ට තියෙනවා. ඩොනල්ඩ් ට්‍රම්ප් කියපු කතාව, එතම් මේ කෙවින් රඩ් සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කරපු අපහාසාත්මක ප්‍රකාශයන් තමන් තරයේ ප්‍රතික්ෂේප කරනවායි කියලා.
ම් ගැන තමයි මේ ොනල් ්‍රම්ප තමන්ගේ වත්කම් වැඩිපුර පෙන්වීම සම්බන්ධයෙන් චෝදනා ලැබව කියලා අපි බොහෝ දෙනෙක් දන්ව කොමනමුත් මේ නඩුවවෙදි හුට ගවන්න සිද්ධ වන ඩොල මිලියන හාරසිය 64 කැපය නොමැතිකමකින් සිද්නවා කියන බවට තමයි අපිට වාර්තාාවෙන. කොමනමුත් මේ මුදල ගෙවන්න බැරවුණුත් ඩොනල් ට්‍රම්ගේ වත්කම් රාජ්‍ය සන්තක කිරීමේ තත්ත්වයකට ඔහුට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන කාරණාව තමයි ඇමරිකාව පැත්තෙන් අපිට වාර්තාාවවෙන්නේ. මේ ගැනත් සඳහන් කරමමත්.
මෙතන ඇත්තටම නිපුණ ඩොනල්ඩ් ට්‍රම්ප්ට විරුද්ධව ගිය මාසේ ඇමරිකාවේ උසාවියක් විසින් නියෝගයක් ලබා දීලා තිබුණා. ඔහු තමන්ගේ වත්කම් ඒ ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයක් වත්කම් තමන්ට තියෙනවයි කියලා පෙන්වන්නට, බොරුවට තමන් විශාල ධන කුවේරයෙක් හැටියට හඳුන්වා දෙන්නට තමන්ගේ වත්කම් වැඩිපුර හුවා දැක්වයි කියන චෝදනාව මත ඔහුට ඩොලර් මිලියන 355ක දඩයක් සහ ඊට අමතරව ඒකේ පොලිය මුදලත් එක්කලා ගෙවන්න කියලා නියෝග කරලා තිබුණා. ඔහුගේ දරුවන්ට එක්කෙනෙකුට ඩොලර් මිලියන 4 බැගින් දඩ ගෙවන්නත් කියලා නියම කරලා තිබුණා. ඉතින් මේ විදියට ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එහෙම නැත්නම් ඔහුට ලබා දුන්නු මේ දඩය ගෙවීම සම්බන්ධයෙන් ඔහු දැන් අපලක් ගොනු කරන්නට යොමු වුණා. නමුත් මෙතනදී ඇමරිකාවේ නැත්නම් නිව්යෝක් නුවර තියෙන නීති රීතිවලට අනුව මිලියන 355 දඩයට විරුද්ධව අපලක් ගොනු කරනවා නම් ඒ සඳහා ඔහු තවත් අපමුදලක් උසාවියේ තබන්නට ඕනේ කියලා ඔහුට නියෝග කරලා තිබුණා. ඒ කියන්නේ ඩොලර් මිලියන 464ක්, ඇමරිකානු ඩොලර් මිලියන 464ක්, ඒ කියන්නේ ඕස්ට්‍රේලියානු මුදලින් මිලියන 700ක් පමණ අපයක් තියන්නට ඕනේ ඔහුගේ මේ අභියාචනය අධිකරණය සලකා බලනවා නම්. නමුත් මේ වෙනකොට ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නීතිඥයන් සඳහන් කරලා තියෙනවා ඔවුන්ට මේ අතිවිශාල මුදල සපයා ගැනීමට හැකියාවක් නැහැ. ඔවුන් බැංකුවලින් එහෙම නැත්නම් අනෙකුත් මුල්‍යායතන වලින් මේ පිළිබඳ ඉල්ලීමක් කළත් ඩොනල්ඩ් ට්‍රම්ප්ට මේ වෙනකොට මේ සා අතිවිශාල ඔස්ට්‍රේලියානු ඩොලර් මිලියන 700ක විතර වගේ විශාල මුදල් ප්‍රමාණයක් අපයක් හැටියට තියන්නට අවස්ථාවක් නැහැ කියලා. ඉතින් මෙතනදී ඊළඟ පියවර වෙන්නේ නිව්යෝක් නුවර උසාවිය තීන්දු කරොත් ලබන සඳුදා වෙනකොට උසාවියට හැකියාවක් තියෙනවා ඩොනල්ඩ් ට්‍රම්ප්ට අයත් වත්කම් විශේෂයෙන්ම නිව්යෝක් නුවර තියෙන ඔහුගේ ගොඩනැගිලි ඒවා රාජසන්තක කරලා ඒවා විකිණීමෙන් ලබන මුදලෙන් අර ගිය මාසේ ඔහුට නියම කරපු ඩොලර් බිලියන 355 දඩය පියවා ගැනීම සඳහා. ඉතින් ඩොනල්ඩ් ට්‍රම්ප් ඉතාමත්ම අසීරු මුල්‍යමය තත්ත්වයකට මුහුණ දීලා කියලයි වාර්තා වෙන්නේ. නමුත් නොවැම්බර් මාසයේ පැවැත්වෙන ජනාධිපතිවරණයේදී රිපබ්ලිකන් පක්ෂයේ ප්‍රධාන අපේක්ෂකයා හැටියට ඔහු දැනටමත් ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒ එක්කම ඔහුට තවත් නඩු කිහිපයක්ම තියෙනවා. ඒකෙන් ප්‍රධානම එකක් වෙන්නේ මීට කලින් අවස්ථාවකදී කාන්තාවකට ලිංගික හිංසන කළා කියන චෝදනාව මත ඔහුට චෝදනා එල්ලවලා තිබුණා. ඒ චෝදනා සම්බන්ධයෙන් ඔහුට මේ වෙනකොටත් අපමුදලක් උසාවියේ තබන්නට සිද්ධ වෙලා තිනවා. ඒකත් විශාල මුදලක්, ඇමරිකානු ඩොලර් මිලියන 91ක ප්‍රමාණයක් අප හැටියට ඒකට තබන්නට සිද්ධ වෙලා තිනවා. ඒ මුදල ඔහු දැනටමත් ඒ අප ලබා දුන්නයි කියලා සඳහන් වෙනවා. නමුත් කෙසේ වෙතත් මේ නොවැම්බර් මාසයේ මැතිවරණයට කලින් ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ තියෙන වත්කම් සම්බන්ධ විශාල ගැටලුවක් මතුවලා තියෙනවා. මොකද ඔහුට විරුද්ධ ඔහුට පනවපු ඒ දඩ මුදල් ගෙවා ගන්න බැරි තත්ත්වයක් දැන් උද්ගත වෙලා තියෙනවා.
ඔය හැමනම් ඉන්දියාව පැත්තර තමයි අපි දැන් යන්නේ. ඉන්දියාවේ ජාතික මැතිවරණය අප්‍රේල් මාසයේදී ආරම්භ වන බවට ඉන්දියාව පහුගිය දා නිවේදනය කළා. ඉතින් මේ සඳහා ඡන්දය ප්‍රකාශ කරන්න පමණක් බිලියනයක පමණ පිරිසක් සුදුසුකම් ලබන බවට තමයි සඳහන් වෙන්නේ. අපි මේ ගැනත් එහෙමනම් අවසාන වශයෙන් විස්තර කතා කරමු.
දැන් ගිය සතිය තමයි නිපුණ ඉන්දියාවේ මැතිවරණ කොමිසම ප්‍රකාශයට පත්ේ මේ ඡන්දය පවත්වන දිනවකවානු සම්බන්ධයෙන්. විශේෂයෙන්ම පළවෙනි වටේ මැතිවරණය අප්‍රේල් 19 වෙනිදා ආරම්භ වෙලා ඊළඟට අවසාන වටේ ඉවර වෙන්නේ ජූනි මාසේ 1 වෙනිදා. එතකොට අප්‍රේල් මැයි ජූනි මේ මාස මාස දෙකකට ආසන්න කාලයක මේ මැතිවරණය පවත්වන්නට නියමිතයි. ඉතින් මේ මැතිවරණයේදී ඡන්දදායකයින් මිලියන 970ක් 970ක් සංඛ්‍යාවක් ලියාපදිංචි වෙලා තියෙනවා කියන වාර්තා වෙනවා මේ මැතිවරණයේදී ඡන්දේ දීමට. මේ ප්‍රමාණය ඇමරිකා එක්සත් ජනපදයත් යුරෝපා හවුලත් රුසියාවත් කියන මේ තුන්ගොල්ලම එකතු කරත් ඒවාවල ජනගහනයට වඩා වැඩි ප්‍රමාණයක් මේ ඉන්දියාවේ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට නියමිතව තියෙනවා. ඊට අමතරව නිකුත් මේ ඡන්දය පැවැත්වීම සඳහා ඡන්ද පොළවල් දසලක්ෂයකට අධික ප්‍රමාණයක් ස්ථාපිත කරන්නට නියමිතයි. මේ ඡන්ද පොළවල් පාලනය කිරීම ඒවා බාරව කටයුතු කිරීමට තවත් මිලියන 15ක ඡන්ද නිලධාරීන් පිරිසක් යොදවන බවත් මේ වෙනකොට වාර්තා වෙලා තියෙනවා.
හොඳයිමල් එහෙමනම් ඔබට බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා අද දවසේදීත් අපිත් එක්ක සම්බන්ධ වෙලා මේ ආකාරයෙන් මේ ගෙවිගෙන යන සතියේදී වාර්තා වුණු උණුසුම් තොරතුරු අපිට සමීප කරාර. එහෙමනම් අපි ලබන සතියේ යලිත් මුණ ගැහෙමු. අයිබෝන් අමල්.
අයිබෝන් නිපුන.
මේ වගේ තවත් තොරතුරු දැනගන්න කැමතිද? එහෙමනම් Apple Podcast, Google Podcast, Spotify හෝ ඔබගේ podcast ලබා ගන්න ඕනෑම මාධ්‍යකින් අපට සවන් දෙය හැකේ.